ඔබ රැඳි සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ් අඩවියට.
ජුනි මාසයේ අවසාන සතියේ බ්‍රහස්පතින්දා අපි SBS සිංහල වැඩසටහනේ නුදුරු සිනමා විශේෂංගය ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. අපි අද දවසේදී කතාබහ කරන්නට තෝරාගත් චිත්‍රපටය ඉතාමත් සුවිශේෂී චිත්‍රපටයක් වෙනවා. මේ චිත්‍රපටය 2016 වසරේදී තමයි තිරගත වුණේ. මේ ඇත්තරම වාර්තා චිත්‍රපටයක් විදිහට තමයි හැඳින්වෙන්නේ. චිත්‍රපටයේ නම I am not your negro කියන වාර්තා චිත්‍රපටය. අපි මේ චිත්‍රපටය තෝරා ගැනීමට මූලිකම හේතුව වන්නේ පසුගිය මාසයේ පටන් ලෝකයේ පුරා පැන නැගුණු මේ ජාතිවාදී වර්ගවාදී ක්‍රියා, විශේෂයෙන්ම මේ Black Lives Matter විරෝධතා ව්‍යාපාරය පිළිබඳව ඔබ මේ වන විටත් හොඳාකාරම දන්නවා ඇති. අප්‍රිකානු සම්භවයක් සහිත ඇමරිකානු ජාතිකයෙකු සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින් මරුමුවට පත්වීමත් සමගම තමයි මේ විරෝධතා ව්‍යාපාර මේ අරගල උත්සන්න වන්නට පටන් ගත්තේ. ඇමරිකාවෙන් පටන් ගත්ත මේ අරගල ඔස්ට්‍රේලියාව, යුරෝපය සහ අනෙකුත් රටවලටත් ශීඝ්‍රයෙන් පැතිරී ගියා. ඒ අතරතුරේදී නැවතත් මේ වර්ගවාදී ක්‍රියා, වර්ගවාදී හිංසන පිළිබඳව මුළු ලෝකෙම කතාබහ කරන්න පටන් ගත්තා. ඉතින් අපි හිතුවා මෑතකදී බිහිවෙච්ච, මෑතකදී ලෝකෙම කතාබහ වෙච්ච වර්ගවාදය මත පදනම් වෙලා වර්ගවාදයට පහරක් ගැසූ චිත්‍රපටයක් පිළිබඳව කතාබහ කරන්නට. ඒ නිසා වෙන්ම තමයි අපි මේ සිනමා කතාබහට I am not your negro කියන වාර්තා චිත්‍රපටය කතාබහ කරන්නට තෝරා ගත්තේ. සුපුරුදු විදිහටම අපි අපේ ශ්‍රී ලංකාවේ හිතවතාව සම්බන්ධ කරගන්නවා සිනමා විචාරක විදර්ශන කණ්ණංගර. අයිබුවන් සුබදාසනක් විදර්ශන. විදර්ශන, අපි මුලින්ම අපේ කතාබහ පටන් ගමු I am not your negro චිත්‍රපටයේ කතා තේමාව පිළිබඳව සැකෙවින් විස්තර කරමින්.
ඔව් මදුර, මේ චිත්‍රපටය අර කිව්ව වගේම 2016 තමයි තිරගත වුණේ. මේක රාහුල් පෙඩ්ගේ සිනමා නිර්මාණයක්. මේකට පාදක වෙන්නේ මෙහෙම, මේක අර අපි සාමාන්‍ය කියන්න පුළුවන් ආඛ්‍යානයක් විදියට. මේක වාර්තා චිත්‍රපටයක් වන නිසාමත් අනිත් පැත්තේ මේ චිත්‍රපටයට සුවිශේෂ වෙච්ච ආකෘතිය අනුවත් මේ චිත්‍රපටයේ අපිට නිශ්චිතව හඳුනාගත හැකි මුලින්දන් අග දක්වා යන අපි කියන ආඛ්‍යානයක් නැත්තම් මේක කතා ආඛ්‍යානයක් විදියට අපිට හඳුනා ගන්න බෑ. ඒ වෙනුවට මේ චිත්‍රපටියට මූලික වශයෙන් පාදක වෙන්නේ ජේම්ස් බෝල්ඩ්වින් කියන ගාම ප්‍රකට ඇමරිකානු සාහිත්‍යවේදියා, වාර්තාකරුවා සහ නිර්මාණකරුවා. ඔහු විසින් කරපු 1979 ඔහු විසින් ලියන්න ගත්ත රිමෙම්බර් දිස් හවුස් කියන යම් ජීවිතයේ ප්‍රබන්ධ සාහිත්‍ය නිර්මාණයේ එහි ඔහු ඒක ලියන්න ගත්තට ඔහු 1979 තමයි පටන් ගන්නෙ. ඒක විශේෂයෙන්ම යළු සාහිත්‍ය ව්‍යාපෘතියක් විදියට විශේෂයෙන්ම ඔහුගේ සාහිත්‍ය ඒජන්තවරයාට තමයි මේක යවන්නේ. එතකොට ඔහුගේ ආරාධනාව මත තමයි මේක ලියන්නේ. එතකොට මේ රිමෙම්බර් දිස් හවුස් කියන මේ සාහිත්‍යමය ප්‍රබන්ධ නිර්මාණය ඒ බෝල්වින් ලියවන්නේ 87. ඒ මිය යනකොට මේ අවසාන වශයෙන් ඉතුරු වෙන්නේ මේ කරපු මේ මේ නිර්මාණයෙන් ඉතුරු වෙන පිටු 30ක් විතර ප්‍රමාණයක් විතරයි. එතකොට මේ චිත්‍රපටියට පාදක වෙන්න මූලික මූල ආශ්‍රය තමයි මෙන්න මේ ජේම්ස් බෝල්වින්ගේ මේ රිමෙම්බර් දිස් හවුස් කියන මේ කියන ප්‍රබන්ධය තුළින් හඳුනාගත්ත සිදුවීම් ටික. මේ ප්‍රබන්ධයට, මේ සාහිත්‍යමය ප්‍රබන්ධයට, සත්‍ය සාහිත්‍යමය වාර්තාකරණයට මූලික වශයෙන් ජේම්ස් බෝල්වින් විසින් අදාළ කරගන්නේ ඔහුගේ මිතුරන් තිදෙනෙකු සමග තිබෙන සමාජීය සහ පුද්ගලික දේශපාලනික අත්දැකීම් සමූහයක්. ඒ මිතුරන් තිදෙනා තමයි ඇමරිකානු සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාර, විශේෂයෙන්ම කළු ජාතිකයන්, ඇමරිකානු අප්‍රිකානු, ඇමරිකානු අප්‍රිකානු කළු ජාතිකයන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන්, සිවිල් අයිතිවාසිකම් සම්බන්ධයෙන් කීර්තිමත් අරගල ඉතිහාසයක් සහිත ප්‍රධාන චරිත තුනක් වතා ඔවුන් සමග ජේම්ස් බෝල්ඩ්වින්ට තිබුණු අත්දැකීම්, සමාජීය දේශපාලන පුද්ගලික අත්දැකීම් තමයි මේ සාහිත්‍ය ප්‍රබන්ධයෙන් මේ නිර්මාණයට පාදක වෙන්නේ. ඔවුන් තිදෙනා තමයි, එක්කෙනෙක් තමයි මෙඩිගා එවර්ස්, අනිත් කෙනා මැල්කම් එක්ස්, අනිත් කෙනා මාර්ටින් ලූතර් කින්. ඒ කියන්නේ කනිෂ්ඨයෙක් කෙනා, ඒ කියන්නේ යාගේ පියාගේ නෙමෙයි, ඊට පස්සේ එන පුතා. ඒගොල්ල මේ තුන්දෙන අපි දන්නවා විශේෂයෙන්ම මැල්කම් එක්ස් සහ මාර්ටින් ලූතර් කින් වුණත් මම හිතන්නේ මෙඩිගා එවර්ස් වත් ඇමරිකානු සහ යුරෝපීය සංදර්භවල ගොඩක් සාකච්ඡා වෙනවා. නමුත් අපි ගත්තොත් ලංකාව තත්ත්වය සහ මේක අහන බලන මේ වැඩසටහන එක්ක බද්ධ වෙලා ඉන්න යම් අවබෝධයක් සහිත ඇමරිකානු කළු ජාතික අරගලය ගැන යම් අවබෝධයක් සහිත මේ ශ්‍රාවකයාට මං හිතනවා විශේෂව මාර්ටින් ලූතර් කිං අමුතුවෙන් කියන්න ඕනේ නෑ. එයා ඉතාම ප්‍රකට චරිතයක්. ඒ වෙනුවෙන් ඒකට මේ අරගලය කළු ජාතිකයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ජීවත් වීමේ සමාජීය අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරලා ඝාතනයට ලක් වෙනවා. ඒකම වැඩිම චර්චාවක් තමයි මැල්කම් එක්ස්. ඔහු වෙනත් ආකාරයක නැත්නම් මාර්ටින් ලූතර් කිංගේ ඒ ආපු ගමන්ට වඩා වෙනත් ආකාරයකින් අයිතිවාසිකම් අරගල කරා. මේ තුන් දෙනා ගේ තමයි මේ චිත්‍රපටයේ මූලාශ්‍ර වෙන්නේ. බයි එය විතරක් නෙමෙයි මේ චිත්‍රපටයට බාධක වෙන්නේ. මේ චිත්‍රපටියට ඒ යුගයේ විශේෂයෙන්ම ඒ යුගයේ සහ ඊට පහු කාලීනව අමෙරිකානු දේශපාලන සාහිත්‍යය තුළ ඉතුරු වුණු විවිධ වාර්තා, විවිධ පුවත්පත් නිවේදන, විවිධ දැන්වීම් සහ විවිධ චිත්‍රපට, විවිධ රූපවාහිනී වැඩසටහන්, අතීත හොලිවුඩ් සිනමාවේ ලක්ෂණ, ඒ වගේම කතාවුත්, ඒ වගේම කතන්දර, ඒ වගේම පුරාණෝක්ති, මේ සියල්ල එකට පුරුද්ද වෙන, එකට සම්බි කරමින් තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. නිසා අර බෝල්වින්ගේ එකෙන් ජේම්ස් බෝල්වින්ගේ පොතම අදාළ කරගෙන ඉවර. නමුත් ඒක තමයි මූලික මූලාශ්‍රය. ඒ අරුණාම ඇමරිකානු ඇමරිකානු දේශය තුළ කළු ජාතිකයන් මුහුණ දීපු ඒ ඓතිහාසික අසාධාරණේ විවිධ වාර්තා සහ විවිධ නිර්මාණ ඒක පාදක කරගන්නවා. ඒකම මේ චිත්‍රපටියේ කළු ජාතිකයන්ගේ ඓතිහාසිකම අරගලයට මූලිකත්වය දුන්නත් ඒ අතරම ඇමරිකානු ජන සමාජය වෙලාගෙන තියෙන ආර්ථික අසමානතාවයේ පැතිකඩක් මේ චිත්‍රපටයෙන් විටින් විට මතුවෙනවා. ඒ කියන්නේ කළු ජාතිකයන් මුහුණ දෙන අර්බුදයේ පිටිපස්සේ ඇමරිකානු ආර්ථික අසමානතාවය, නැත්නම් ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයක් නැතිගම ආර්ථික බලය ඉතාම සුදු ජාතික සුළුතරයක් මත, නැත්නම් ධන කුවේරයන් ඉතාම සුළුතරයක් සුදු ජාතික සුළුතරයක් මත ඒකරාශී වී තිබීම සම්බන්ධයෙන් ඒකත් එක්ක කළු ජාතිකයක අසාධාරණයට මේ ආර්ථිකයේ ආර්ථික අවතන්කරණය ආර්ථික පීඩාව බලපාන ආකාරයක් මේ චිත්‍රපටයේ කියවෙනවා. ඒ අතරම කළු ජාතිකයන්ගේ පීඩා පමණක් නෙවෙයි ඇමරිකානු සමාජය තුළ තිබෙන වෙනත් පීඩක ව්‍යුහයන් ඒක සමලිංගිකත්වය වෙන්න පුළුවන්, වෙනත් ලිංගික ආන්තිකරණයක් වෙන්න පුළුවන්. මේව ගැන මේ චිත්‍රපටිය යම් සියුම් ආලෝකයක් එල්ල කරන්න සමත් වෙනවා. එතකොට මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළේ රාහුල් පෙක්ස් කියන අධ්‍යක්ෂවරයා. ඔහු මේ හයිටි ජාතිකයෙක්. හයිටි තමයි ඔහු ඉතින් හයිටි ඔහු සංස්කෘති කමිටුවරයාත් වෙනවා. ඒකම ඔහු ප්‍රකට දේශපාලන ක්‍රියාකාරිකේ. ඉතින් රාහුල් පෙක් මේ නිර්මාණය කරපු වාර්තා චිත්‍රපටිය යම් කිසි විදියකට මේක ආඛ්‍යානය ගැන අර මං ඉස්සෙල්ලා කිව්වා වගේම මේ ආකාරයෙන් විසිරුණු යම් ආකාරයකට කෙනෙකුට විසම්බන්ධිත වූ ආකෘතියක් විදියට තමයි සිනමාපටිය දිවෙන්නේ. එක විතාවකට ඉතාම අතීතයේ ඒ හොලිවුඩ් සිනමා නිර්මාණවල ඉඳලා අතීතම ඒ කළු ජාතිකයන්ගේ පැමිණීමේ යම් මූලාශ්‍රවල ඉඳලා එය ඇමරිකානු හොලිවුඩ් සිනමාවට නැගිරු අවස්ථා ඉඳලා ඒකම ඇමරිකානු පැරණි ජනප්‍රියවාදය තුළ කළු ජාතිකයන් නිරූපණය වීමේ තත්ත්වයන්ගේ ඉඳලා ඉතින් විවිධ මාදිලි අපිට කියනවා ජනප්‍රිය සංස්කෘතියට අදාළ වෙන විවිධ මාදිලි විවිධ ප්‍රකාශන ආකෘති මේ චිත්‍රපටිය තුළ පාදක කරගෙන තියෙනවා. චිත්‍රපටියේ ඒකම මේ චිත්‍රපටියේ කතලය මූලික වශයෙන් කරන්නේ ඇමරිකානු සිනමා නළු සැමුවෙල් එල් ජැක්සන්. ඒ ඉතාම එක හැඟීම්බර සහ ලගන්නා සුළු බවකුත්, අනිත් පැත්තෙන් දේශපාලන ගැඹුරකුත්, දේශපාලන බරසාර බවකුත් එකට එක්කරගනිමින් මේ චිත්‍රපටිය ඉදිරියට දියත් කරන්න සමත් වෙනවා. චිත්‍රපටිය සම්මාන කීපයකට පාත්‍ර වුණා. ඒකත් බ්‍රිතාන්‍ය ඇකඩමි සිනමා සම්මානය ලැබෙනවා. ආය ඇම් නොට් ඩු අ නීගෝ චිත්‍රපටියට හොඳම වාර්තා චිත්‍රපටිය විදිහට, ඒකම බර්ලින් ජාත්‍යන්තර සිනමා උළෙලෙත් ඒ සම්මානය ලැබෙනවා, ඒකම ඩබ්ලින් ජාත්‍යන්තර සිනමා උළෙලෙත් හොඳම වාර්තා චිත්‍රපටියට සම්මානය ලැබෙනවා, ඒකම 2016 වසරෙන් පසු ඒ චිත්‍රපටි සම්මන්ත්‍රණයෙන් හාපු ඇකඩමි සම්මාන උළෙලේදී හොඳම වාර්තා චිත්‍රපටියට නාම යෝජනා වෙනවා. රාහුල් පෙක් මේ සිනමා කෘතිය හරහා ඔහු බොහෝ විට අපිට රැගෙන යන්න හදන්නේ ඔහුගේ සිනමා භාවිතය තුළ. ඔහු ඊට කලින් ප්‍රති ලුමුම්බාගේ, ඒ කියන්නේ කොලොම්බියානු බෙල්ජියම් විසින් ආක්‍රමණය කොලොම්බියාව තුළ ඒ කළු ජාතික අරගලය වෙනුවෙන් විශාල කීර්තිමත් ඉතිහාස චරිතයක් ලුම්බා. ඔහු සම්බන්ධයෙන් ඔහු අර්ධ වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කරනවා. අර්ධ ආඛ්‍යානමය අර්ධ වාර්තා චිත්‍රපටයක්. ඒකම ඊට පස්සේ මේ චිත්‍රපටයෙන් පසු රාහුල්ට නිෂ්පාදනය කළා මේ අධ්‍යක්ෂණය කළා ද යංකාල් මාස් කියන චිත්‍රපටිය. ඒකත් නැත දේශපාලන උනන්දුවක් සහිත මාක්ස්වාදී විප්ලවවාදී සහ ප්‍රගතිශීලී පිරිස අතර විශාල සාකච්ඡාවක් ලක්ක චිත්‍රපටයක්. ඒ නිසා මේ අපි අද කතා කරන අපිට ප්‍රස්තුත වෙන චිත්‍රපටිය මම හිතනවා වාර්තා චිත්‍රපටිකරණය තුළ මේ යුගයේ අලුත් සිනිසේෂත්වයන් නිර්මාණය කරගන්නේ කොහොමද? හුදු කතා ආඛ්‍යානයට පමණක් ඌනණය වෙමින් සිද්ධි සාමාන්‍ය ලීනිය නැත්නම් ඒකමානීය ගලා යාමක් විදිහට වාර්තාකරණයක් කිරීම වෙනුවට ඓතිහාසික අවස්ථා සිදුවීම් කාල අවකාශ වෙනස්කම් මේ සියල්ල එක ව්‍යුහයක් තුල ස්ථානගත කරලා ඒ සියලු වාර්තාකරණයන් සාධාලවන ඒකමිතියක් අර්ථවත් ඒකමිතියක් සම්පාදනය කරන්න මේ චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා. මම හිතන්නේ ඒක තමයි අපිට මේක ආරම්භයක් විදිහට වටා ගන්න තියෙන කවුලුව.
ඔව් දැන් විදර්ශන දැන් මේ කළු ජාතිකයන්ට නැත්නම් අප්‍රිකානු සම්භවයක් සහිත පුද්ගලයන්ට මේ සුදු ජාතිකයන්ගේ අමානුෂික ප්‍රතිචාරය මේ වාර්තා චිත්‍රපටයෙන් විග්‍රහ කරන අයුරු ඔබ විග්‍රහ කරන්නේ මොන ආකාරයෙන්ද?
ඒකට මම දැන් අර මම ඉස්සෙල්ලා කිව්ව එකට මේක සම්බන්ධ කරන්න පුළුවන්. මේ චිත්‍රපටිය දැන් අපි බොහෝ විට දකිනවා කළු ජාතිකයන් හෝ යම් රටක ඉන්න පීඩිත ජනවර්ගයකට එරෙහිව ඒ රටේ අධිපති ජනවර්ගයේ විසින් එල්ල කරන දේශපාලන සංස්කෘතික පීඩාව අපිට සිනමා නිර්මාණයකට ගෝචරගත ගන්නකොට බොහෝ විට එහි තිබෙන අර හැඟීම් බර වේදනාත්මක ස්වරූපය ඒ පිළිබඳව තියෙන අනුවේදනීයත්වය වඩා උඩට ඉස්මතු කරන්න උත්සාහ කරනවා. මම හිතනවා ඒ වෙනුවට මේ චිත්‍රපටිය සමත් වෙනවා. ඇත්තටම මේ පිළිබඳව ඓතිහාසිකව මේ අර්බුදය නිර්මාණය වුණේ කොහොමද කියන නැත්නම් ඇමරිකානු ජාතිකත්වය තුළ නැත්නම් ඇමරිකානු ජාතිකත්වයේ ගොඩනැගීම තුළම මේ අර්බුදයේ මූලික ඉගෙන මූලික අඩංගුව මූලික අණුව නිර්මාණය වුණේ කොහොමද කියන එක මේ චිත්‍රපටිය අවධානයට යොමු කරනවා. ඒ කියන්නේ රජිනම කිව්වොත් ඇමරිකානු ජාතිය නිර්මාණය වුණු ඉතිහාසයත් එක්ක සමපාතයි කළු අප්‍රිකානු ඇමරිකානුව අදටත් මුහුණ දෙන අර්බුදය. ඒ කියන්නේ ඇමරිකානු ජාතිය නිර්මාණය වුණේ කවර ආකාරයෙන්ද? ඒට බලපාපු විශේෂම ධනවාදය ඇමරිකාව තුළට පැමිණීම සහ ධනවාදයේ විකාශනය සහ ධනවාදයේ පැමිණීමත් එක්ක ධනවාදයට අවශ්‍ය වන ශ්‍රමය ප්‍රාග්ධනය සමුච්චනය කිරීමට අවශ්‍ය වන ශ්‍රමය ඒ ශ්‍රමය ලබා දුන්නේ කවුද? එහෙම නැත්නම් ඇමරිකානු ධනවාදී ශිෂ්ටාචාරය නිර්මාණය කිරීමේ ප්‍රධාන බලවේගය වුණේ කවුද? එතනදී අපි දන්නවා ඒක අවධානයක් සහිත ඉගෙන ගන්න බොහෝ අය දන්නවා ඒ පිටිපස්සෙ ඉන්නේ කළු ජාතිකයන් විසින් ඓතිහාසිකව ජීවිත කාලයක් පුරා වුන් දැගුරු ශ්‍රමය එතන ඔවුන්ගේ මහන්සිය ඔවුන්ගේ නිෂ්පාදනීය අවබෝධය. එතකොට මේ සියල්ල සුදු සෝත්තම වාදයේ විසින් කළේ ඒක අඩස්සිගත කරලා ඒක බහල් භාවයක් බවට පත් කළා ඒ ජයතාම සිරගත කරලා ඔවුන්ගේ අනසක යටත විතරක් මේ ජන වර්ගය මේ ජන ප්‍රජාව පවත්වා ගැනීමේ දෘෂ්ටිවාදයක් තමයි ඔවුන් ක්‍රියාත්මක කළේ. මෙන්න මේ සම්බන්ධය මෙන්න මේ සංකීර්ණතාවය තමයි මේ චිත්‍රපටියේ ආලෝකයක් වීදුවන්නේ. ඒ නිසා මේ චිත්‍රපටයේ විවිධ විදිහට අපිට පේනවා ඒක ඓතිහාසික උදාහරණ විශේෂයෙන් ගත්තොත් දැන් මාටින් ලූතර් කින් මල්කම් එක්ස් වැනි චරිත අපි දන්නවා අයෝමය සටනක් මෙහෙවනවා. ඊට පස්සේ ඇති වෙනවා බ්ලැක් පන්තර් ව්‍යාපාරය විශේෂයෙන්ම මාටින් ලූතර් කින් සහ මල්කම් එක්ස් මරණයෙන් පසුව. එතකොට ඒකම බ්ලැක් පන්තර් ව්‍යාපාරය යම් කිසි සංවිස්ථානමේ අවසානයකට පත් වෙනවා 70 80 මුල වෙනකොට. එතකොට මෙන්න මේ කාරණා ඉඳලා ඒකම මේ අර්බුදයේ මූලය 1800 ගණන් වල ඉඳලා ආවේ කොහොමද? ඊට පස්සේ ඇමරිකානු නූතනවාදයේ පැමිණීමත් එක්ක මාටින් ලූතර් කිංලට අලුතෙන් භාෂාවක් ලැබෙන්නේ කොහොමද? ඒක හරියටම කිව්වොත් කළු ජාතිකයන්ට තමන්ගේ අරගලය නැත්නම් තමන්ගේ විරෝධතාවය දියත් කරන්න භාෂාවක් ලැබුණේ කොහොමද? ඒක විශේෂම වහල් භාවයට පත් වෙච්ච කළු ජාතික ඉතිහාසයට එවැනි භාෂාවක් නොලැබී විශේෂම මල්කම් එක්ස් මාටින් ලූතර් කින් වගේ චරිතවල තියෙන භාෂාව ලැබුණේ කවර ඓතිහාසික ධනවාදී තත්ත්වයක් තුළද? අද වෙනකොට ඒ ධනවාදී දුව මොකද්ද? ඒට අවශ්‍ය වෙන්නේ නැත් අද වෙනකොට වෙනද පොළ යාන්ත්‍රණයේ ඇතුලේ එකක් එලි පිටත් අනිත් පැත්තේ වක්‍රවත් කොහොමද මේ සුදු ජාතික පීඩනය පවතින්නේ? මෙන්න මේ සියල්ල සම්බන්ධයෙන් ගැඹුරු අවබෝධයක් දෙන්න නැත්නම් ඒක නතුපිට පීඩනය පිළිබඳව ප්‍රේක්ෂකයාට ඇතිවන අර අනුවේදනීය සහකම්පණය වෙනුවට වඩා සියුම් ලෙස මේ පීඩක ව්‍යුහය නැත්තම් මේ කළු ජාතිකයා මුහුණ දෙන සමාජීය ඓතිහාසික ඛණ්ඩනේ අර්බුදය ඇති වුණේ කොහොමද? ඒ මූලයන් කොහොමද? ඒ පරාවර්තනයන් මොනවද? එයත් එක්ක ඇති වුණු අරගලවල ඇති වෙච්ච භාෂාව මොකද්ද? ඒ සඳහා යොදාගත්ත ඇමරිකානු ජනප්‍රිය නාගරික සංස්කෘතියේ තිබ්බ විවිධ ප්‍රකාශන මොනවද? සා අද දවසේ එම අරගලේ දිශානතිය කවර අර්ථයකටද යමින් තිබෙන්නේ? අද දවසේ ඇමරිකානු ජාතිකත්වය තුළ යටිබිම්බගතව තියෙන මේ පීඩක ව්‍යුහයන් මොනවද? එය කොහොමද මාධ්‍යවල ප්‍රකාශ වෙන්නේ? එය කොහොමද ධම්මාචාරික නාගරික සංස්කෘතිය තුළ අවිඥානිකව ප්‍රකාශ කෙරෙන්නේ? මෙන්න මේ කියන සමස්ත චිත්‍රය නැත්තම් මේ අර්බුදේ මේ පීඩනයේ විවිධ මූලත් නැත්තම් විවිධ ප්‍රකාශනයන් මේ චිත්‍රපටයෙන් අපට ඉදිරියට ගේන්න ඉතාම සූර විදියට සමත් වෙනවා මේ අධ්‍යක්ෂවරයා. ඒසා මේ අධ්‍යක්ෂවරයාට ඒකට හේතු වෙන්නේ මං හිතන එක පැත්තක විශේෂම බෝල්ඩින්ට අර කලින් කිව්ව ඒ කීර්තිමත් අර්ග සම්බන්ධයෙන් තිබුණු අත්දැකීම් නිසාම එක් පැත්තක මේ චිත්‍රපටියේ මට යටිපෙළකුත් විහිදෙනවා. මේ අපිට ඒකට පුළුවන් ඒ කියන්නේ පුද්ගලික මත කීර්තිමත් දේශපාලන නායකයන්ගේ ඔවුන්ව පදනැගීමට බලපාපු ඔවුන්ගේ ආත්මීය නැත්තම් අපිට ඒකට පුළුවන් පුද්ගලික ජීවන දේශපාලන අත්දැකීම් කොහොමද මේ අරගලයන් පිටපස්සේ සෙවනැල්ලක් වගේ වැටී තියෙන්නේ කියන එක මේ චිත්‍රපටියේ එක් පැතිකඩක් විදියට පෙන්වමින් තිබෙන ඒ නිසා ඉතාම ආකර්ෂණීය චිත්‍රපටියක්. ඒ කියන්නේ තමන් විශේෂයෙන්ම කියන අද දවසේ පිළිබඳව මේ චිත්‍රපටියේ පරාවර්තන මේ චිත්‍රපටිය අද දවසේ ඇතිවෙමින් තියෙන අරගලය ගැන අවබෝධයක් මේ චිත්‍රපටියට තියෙන විදියක් නැහැ. හැබැයි විශේෂම මේ චිත්‍රපටිය ඇති වෙන කාලය ඇතුලේ විශේෂයෙන් 2008-10 පස්සේ ඒ කියන ඔකියුපයි වෝල් ස්ට්‍රීට් වල ඉඳලා ධම්පිසි ආකාරයකට නව විරෝධාකල්පිත ප්‍රජාවක් ඇමරිකාවේ නිර්මාණය වුණා. කළු ජාතිකයන්ගේ ප්‍රශ්නේ ඒ අරගල භූමියක් වුණා. ඒ නිසා එහි ඡායාවක් මේ චිත්‍රපටියේ තිබෙනවා. ඒක හරියටම කිව්වොත් ඒ කියන්නේ ටෙක්ට මේ චිත්‍රපටිය අධ්‍යක්ෂ කරන්න මූලික වශයෙන් හේතු වෙන්නේ ඔහු නිර්මාණය කරපු 2010න් පසු විශේෂයෙන්ම 16 වන විට ඇමරිකාව තුළ පෙළ ගැහෙමින් තිබෙන නව ආධිපත්‍යධාරී දේශපාලනය ගැන තියෙන අදහසක් එක්ක ඒකම උදේට ආලෝකයක් ලැබුණේ අර කලි ජීව වගේ 1979 විශේෂම කළු ජාතික අරගලයේ නිශ්චිත පරාජයක් සලකුණු වෙමින් තිබෙන අරගලයේ තිබේ කීරි මාටින් ලුතර් කිංගලගේ කීර්තිමත් ඉතිහාසයේ යම් කිසි විදියක තිබ ආලෝකමත් මොහොත පොඩ පොඩ මිනි යන කාලයක තමයි ජේම්ස් බෝල්ඩ්වින් මේක ලියන්න ගන්නේ. එතකොට මෙන්න මේ ප්‍රක්ෂේපණයන් දෙකම මේ චිත්‍රපටියට පාදක කරගන්න
හොඳයි විදර්ශන, අපි අවසාන වශයෙන් කතා බහ කරමු. දැන් I'm not your negro කියන්නේ වාර්තා චිත්‍රපටයක්. දැන් වාර්තා චිත්‍රපටයක් වුණත් මේ සාමාන්‍ය චිත්‍රපටයකට වඩා මේ චිත්‍රපටය ඊට එහාට ගිහිල්ලා මිනිසුන්ගේ හදවත්වල ගැඹුරුම තැන ස්පර්ශ කරනවා. දැන් වාර්තා චිත්‍රපටවලින් ඇත්තරම මේ හපන්කම කිරීමට පුළුවන්කමක් තිබෙනවද? සාමාන්‍ය චිත්‍රපටවලට එහා ගිහිල්ලා යම්කිසි හපන්කමක් කරන්නට පුළුවන්කමක් තිබෙනවද?
දැන් වාර්තා චිත්‍රපටියක දැන් මම හිතන ඕක ගැන ටිකක් ඔය ස්ලැවු සිසෙක් වගේ කෙනෙක් ඔය ගැන කතා කරන එකක් අපි ප්‍රබන්ධ නැත්නම් අපි කියන්න පුළුවන් ඒක ඒ කියන්නේ ප්‍රබන්ධ ආඛ්‍යානමය සිනමාව සහ නිපැතුම් වාර්තා චිත්‍රපටිය කියන දෙක අතරින් ඒක පවතින අර්බුදකාරී සමාජ යථාර්ථය පිළිබිඹු කරන්න වඩා සමත් වෙන්නේ මොකද්ද කියන එක මම හිතනවා තීරණය වෙන්නේ එළියේ පවතින පාලන තන්ත්‍රයන් සහ පාලන ආකෘතියන් මොනවද කියන එක මත. උදාහරණයක් ගත්තොත් එහෙම යම් කිසි විදියකට යම් පාලන යම් කිසි විදියේ පාලක හවුලක් ආධිපත්‍යධාරී පැසිස්ට්වාදී මර්ධනකාරී පාලනයක් ගෙනියන මොහොතක ඒ පාලනය විසින් ඒ පාලනයේ තියෙන පීඩනයන් වාර්තාකරණය කරන්න ඉඩ නොදෙන මොහොතක මොකද ඒ විදියටම වාර්තාකරණය විසින් තවදුරටත් එහි තියෙන යටිපෙළ අපිට එළිදරව් උනවන මොහොතක අන්න එවැනි මොහොතක ප්‍රබන්ධ සිනමාව ප්‍රබන්ධ ආඛ්‍යාන සිනමාව වාර්තා චිත්‍රපටියට වඩා වඩා වැදගත් වෙන්න පුළුවන්. ඒකම ප්‍රබන්ධ වාර්තා සිනමාවට අසු නොවන නැත්නම් ඒ විසින් ආවරණය කරගන්න බැරි සිද්ධි වලට පසුබිම් වෙච්ච ව්‍යුහයන් අනාවරණය කර ගැනීමට අවශ්‍ය තත්ත්වයක් නිර්මාණය කරන්න පුළුවන් වාර්තා චිත්‍රපටියට. හැබැයි අපි බලන්න ඕනේ වාර්තා චිත්‍රපටිය නිර්මාණය වුණු ඓතිහාසික මොහොත මොකක්ද, ඒකම මේ සමාජයේ පවතින පාලන තන්ත්‍රයේ කුමක්ද, ඒ මොහොතේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන කතිකාව කුමක්ද, මෙන්න මේ කාරණාත් එක්ක තමයි වාර්තා චිත්‍රපටියකට අදාළත් අපිට තියෙන්නේ. මොකද වාර්තා චිත්‍රපටියක් ඒ ආකාරයෙන්ම පවතින තත්ත්වයන් ඓතිහාසික පීඩාවන් නැත්නම් පාලනක නැත්නම් එක එක පාලනයන්ගේ තියෙන මර්ධනයන්
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.